Honorable Vielendran.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, உங்களுக்கு தெரியும் இன்று கல்முனை வடக்கு பிரதேச செயலகத்தை தரமுயர்த்த கோரி நேற்றைய தினத்திலிருந்து அம்பாறை மாவட்டத்திலே கல்முனை பகுதியிலே 4 பேர் தொடர்ச்சியாக சாகும் வரையிலான உண்ணாவிரதத்தை மேற்கொண்டு வருகிறார்கள். சுபத்ரா ராமைய விகாரதிபதி வணக்கத்துக்குரிய ரன்முத்துக்கல சங்கனத்தில் அவர்களும், கிழக்குமான இந்து குருமாரொன்றிய தலைவர் சிவஸ்ரீ கானாக்குணா சத்யானந்த குருக்கர் அவர்களும், மாநகர சபை உறுப்பினர் சந்திரசேகரன் ராஜன் அவர்களும், மாநகர சபை உறுப்பினர் ஆனா விஜயரட்ன அவர்களும் 4 பேரும் சாகும் வரையிலான உண்ணாவிரதத்தை மேற்கொண்டு வருகிறார்கள். இதே நேரத்தில் இந்த போராட்டத்துக்கு வலி சேர்க்கும் வகையிலே மட்டக்களப்பு மாநகரிலே காந்தி பூங்காக்கு முன்பாக முற்போக்கு தமிழர் அமைப்பும் கல்முனை வடக்கு பிரதேச செயலகத்தை தரமுயர்த்த கூறி இன்று 2வது நாளாக அவர்கள் அதற்கு ஆதரவான சத்தியாகிரக போராட்டத்தை முன்னெடுத்து வருகிறார்கள். கௌரவ தலைவர் அவர்களே, உங்களுக்கு தெரியும் 1993 7ஆம் மாதம் 28ஆம் தேதி 29 பிரதேச செயலகங்கள் உப பிரதேச செயலகங்கள் நாட்டிலே உருவாக்கப்பட்டது. இந்த 29 பிரதேச செயலகங்களிலே 28 பிரதேச செயலகங்கள் உப பிரதேச செயலகங்கள் தரமுயர்த்தப்பட்டு விட்டன. ஏன் கல்முனை வடக்கு தமிழ் பிரதேச செயலகம் 30 வருஷம் தாண்டியும் ஏன் இன்னும் தரமுயர்த்தப்படாமல் இருக்கின்றன? இதற்கு பின்னால் அம்பாறை மாவட்டத்தில் இருக்கின்ற சில முஸ்லிம் அரசியல்வாதிகள் மிக முக்கிய காரணகர்த்தாக்களாக இருந்து செயற்படுகின்றார்கள். அண்மை காலத்திலே தேசிய ஜவுவி ஜமாத் அமைப்பை சேர்ந்தவர்கள் கூட இதுக்கான துண்டு பிரசுரங்களை எடுத்து வெளியிட்டு இருந்தார்கள். இதற்கு பின்புலத்திலே அரசியல் மாத்திரமல்ல இஸ்லாமிய பயங்கரவாதமும் இருக்கின்றது என்பதை இது திட்ட தெளிவாக காட்டுகின்றது. 36,000 மேற்பட்ட தமிழ் மக்களை கொண்ட 97% தமிழர்கள் வாழ்கின்ற ஒரு பிரதேச செயலக பிரிவை தரம் உயர்த்தாமல் இன்னும் கால இழுத்தடிப்பு கொண்டு செய்கின்ற ஒரு அவல நிலையை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. உண்மையிலே இந்த அரசாங்கம், இந்த அரசாங்கத்திற்கு ஒவ்வொரு வரவு செலவு திட்டத்திற்கும் பிரதமருக்கு எதிரான நம்பிக்கையில்லா தீர்மானத்திற்கு 2 தடவை அவரை பாதுகாப்பதற்காக தமிழ் தலைமைகள் ஆதரவு வழங்கியது. மொத்தத்தில் இங்கு பார்க்க போனால் அரசாங்கத்தை அரசாங்கம் தமிழ் தலைமைகளை ஏமாற்றவில்லை, தமிழ் தலைமைகள் அரசாங்கத்தை ஏமாற்றவில்லை. 2 பேரும் சேர்ந்து இன்று அந்த அம்பாறு மாவட்டத்தில் இருக்கின்ற ஒட்டுமொத்த தமிழ் மக்களை ஏமாற்றி இருக்கிறார்கள் என்பதை நான் இந்த இடத்திலே கூறிக்கொள்ள வைக்க விரும்புகின்றேன். இன்று நான் கிழக்கு மாநிலத்திலே முஸ்லிம் அரசியல்வாதிகள் கடந்த காலங்களிலே தங்களுக்குடைய அதிகாரத்தை வைத்துக் கொண்டு அரசாங்கத்தினுடைய ஆதரவை வைத்துக் கொண்டு தாங்கள் நினைத்ததை செய்திருக்கிறார்கள். அவ்வாறு அவர்களால் செய்ய முடியுமானால் ஏன் இந்த கல்முனை வடக்கு பிரதேசத்தை தரமுயர்த்த முடியாது? தமிழர்கள் என்ற பாரபட்சம் அவர்களுடைய நிலவள சூறையாடுவதற்கான மறைமுக பின்னணியாக நான் இதை பார்க்கின்றேன். ஏனென்றால் அக்கரைப்பத்தில் இருந்த பிரதேச சபையை ஒரே நாளிலே மாநகர சபையாக தரமுயர்த்த முடியுமானால் மட்டக்களப்பிலே புவியியல் தொடர்பில்லாமல் காத்தாங்குடி ஓட்டமாடி ஏறாவூர் முஸ்லிம் பகுதிகளை இணைத்து ஒரு தனி கல்வி வலயத்தை இலங்கையில் எங்கும் இல்லாதவாறு உருவாக்க முடியுமானால் ஓட்டமாவடியில் இருந்த 16 கிராம சேவர் பிரிவுகளை 2 பிரித்து 8 கிராம சேவர் பிரிவுக்கு 1 பிரதேச செயலகம் என்று 2 பிரதேசங்களை உருவாக்க முடியுமானால் இன்று இறக்காம அம்பாறையிலே இறக்காம பகுதியிலே 8 கிராம சேவர் பிரிவை கொண்ட ஒரு பகுதிக்கு ஒரு தனி பிரதேச சபையை உருவாக்க முடியுமானால் கடந்த கிழக்குமான ஆளுநர் முன்னாள் கிழக்குமான எம்எல்ஏ இஸ்புலார்கள் காத்தாங்குடி என்ற பகுதியை வைத்து ஒரு தனிக்கல்வி வளையத்தை உருவாக்க முயன்றாரே, உருவாக்க முயற்சி இவையெல்லாம் நடக்க முடியுமானால் ஏன் 30 வருஷமாக இந்த தமிழ் மக்களுடைய கல்முனை வடக்கு பிரதேசத்தை தரமுயர்த்த முடியாது, அதற்கான காணி அதிகாரத்தை அதற்கான நிதி அதிகாரத்தை கொடுக்க முடியாது என்ற கேள்வி இங்கே எழுந்திருக்கின்றது. ஆகவே இன்று அம்பாறையிலும் மட்டக்களப்பிலும் ஒட்டுமொத்தமாக கிழக்கிலே முன்னெடுக்கப்படுகின்ற இந்த சாகும் வரையிலான உண்ணாவிரத போராட்டம் ஜனநாயகப்படுத்தப்பட்ட சாத்திய போராட்டத்தை இந்த அரசாங்கம் கருத்திலே கணக்கிலே எடுத்து அந்த தமிழ் மக்களுடைய நியாயமான கோரிக்கையை நிறைவேற்ற வேண்டும். கிழக்கிலே இருக்கின்ற தமிழர்களுடைய இருப்பை நல்லிணக்கம் என்ற போர்வையிலே அழிக்க முற்படுகின்ற அரசியல்வாதிகள் சரியான நீதி நியாயத்தை வழங்குவதற்கு ஒத்துழைக்க வேண்டும். இல்லாவிட்டால் தொடர்ச்சியாக போராட்டங்களை நாங்கள் முன்னெடுப்போம் என்பதை இந்த சபையில நான் எச்சரிக்கையாக கூறிக்கொள்ள
விரும்புகிறேன். நன்றி.
ராஜகருணம்
විශේෂයෙන් මුදල් අමාත්‍යංශයෙන් ඉදිරිපත් කරන මෙම සංශෝධන පනත් පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම ඒ පනත් අනුමත කරනවා වගේම විශේෂයෙන් මේ අවස්ථාව මම ප්‍රයෝජනකට ගන්නවා. අපේ මේ වර්ෂය තුල මුදල් අමාත්‍යතුමා මංගල සමරවීර අමාත්‍යතුමා මේ රටේ ආර්ථිකය දියුණු කරන්න අති දැවැන්ත වැඩ කොටසක් මුදල් අමාත්‍යාංශය තුලින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් අනුව මේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන් කතා කරන්න ඕන. මේ අවස්ථාවේදී සිළුම් දෙනා කතා කරා ගම්පෙරළියේ වැඩසටහන ලක්ෂ 3000ක මුදල් ප්‍රමාණයක් සෑම මැතිවරණ කොට්ටාසයකටම ලබා දීලා තියෙනවා. මේ වෙනකොට තවත් ලක්ෂ 1000ක මුදලක් ලබා දීමට එතුමා බලාපොරොත්තු වෙනවා කියන එකත් අපිට සඳහන් කරා. ඒ වගේම ගම්පෙරළියේ වැඩසටහන තුලින් විශේෂ අවස්ථාවල් ගණනාවක් මටත් මේ දොම්පේ ආසනේ නියෝජනය කරන මටත් ගම්පහ දිස්ත්‍රික්කයටත් ලබා දෙන්න හැකි වෙලා තියෙනවා. විශේෂයෙන්ම නිවාස ආධාර විශේෂයෙන්ම ස්ථිර වහලවල් නැති ගෙවල් වලට ස්ථිර වහලවල් හදාගන්න නිවාස ආධාර දැන් මේ වෙනකොට අපිට 1500කට පමණ අනුමැතිය ලබා දීලා තියෙනවා. එය 2000කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වෙනවා. අපි කවුරුත් හිතුවට වඩා ස්ථිර වහලවල් නොමැති විශාල ගෙවල් සංඛ්‍යාවක් අද රටේ පවතිනවා. ඉතින් ඒ එක පැත්තකින් විශාල පිනක් ඒ තුලින් සිදු වෙනවා. ආගමික සිද්ධාස්ථාන සඳහා අපිට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ දිනවලදී අපිට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරගන්න මුදල් අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. මේ වර්ෂයේදී රජයේ ප්‍රතිපත්තියක් අනුව දයාගමගේ අමාත්‍යතුමා අමාත්‍ය ධූරය දරන සමෘද්ධි අමාත්‍යාංශයේ ලක්ෂ 6ක සමෘද්ධි ලාභීන් ප්‍රමාණයක් වැඩි කරගන්න. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ අපි 33000කට වඩා වැඩි පවුල් සංඛ්‍යාවකට සමෘද්ධිය අලුතෙන් ලබා දෙන්න අපිට හැකි වුණා. එයින් මා නියෝජනය කරන දොම්පේ ආසනයේදී පවුල් 2000ක් වැඩි කරගන්න පුළුවන් වුණා. එක පැත්තක් තියෙනවා අපේ බලාපොරොත්තු වෙන්නේ සමෘද්ධි පවුල් සංඛ්‍යාව වැඩි කිරීම නෙමෙයි. මම මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ ඒක මහා උජාරුවට කියන කාරණාවක් නොවන බව මම පිළිගන්නවා. නමුත් අසාධාරණයට ලක්වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ සමෘද්ධි ව්‍යාපාරයේ එමේ සදාකාලීනව සමෘද්ධිය ලබා දෙීම නෙමෙයි. මේ සමෘද්ධිය මේ පෞලක ආර්ථිකයේ නගා සිටවන්න සහනයක් ලබා දීම පමණක් විය යුතුයි. ඒ වගේම පහුගිය කාලවකවානුවේදී එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දේශපාලන පක්ෂය නිසා සමෘද්ධිය අහිමි කරපු විශාල සංඛ්‍යාවක් වුණා. එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදය නිසා අසාධාරණයට ලක්වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. අනේ අසාධාරණයට ලක්වෙච්ච පිරිසට සාධාරණයක් මේ අවස්ථාවේදී සිදු වුණා. ඒ වෙනුවෙන් මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මුදල් අමාත්‍යාංශයට මුදල් ලබා දීම පිළිබඳවත්. ඒ වගේම ඉතා සාර්ථකව කඩිනමින් මේ කටයුත්ත සිදු කිරීම දයාගමගේ අමාත්‍යතුමාට. මේ අවස්ථාවේදී අපිට අපේ ප්‍රදේශයේ ව්‍යාපාරිකින් මේ රටේ ව්‍යාපාරිකින් නංවන්න මේ වෙනකොට අපේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුදල් අමාත්‍යාංශයෙන් ගෙනියන ඉතා සාර්ථකව වේගවත්ව ඒ කටයුත්ත සිදු වෙනවා. ඒ වගේම තමයි තවත් ගණනාවක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට හඳුන්වා දීලා තියෙනවා. යම් ප්‍රමාදයක් තියෙනවා අපි ඒ අයවැයේදී ඒ යෝජනා කරපු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අලුත් ව්‍යාපෘති තවමත් බැංකුවලට ලැබිලා නැහැ. තවමත් බැංකුවලට ලැබිලා නැහැ. ඒ උදාහරණයක් හැටියට අපි ගත්තොතින් අපේ මේ චිත්‍රපට ක්ෂේත්‍රය දියුණු කරගන්න ඒ අවස්ථාවක් ලබා දීලා තියෙනවා ඉන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමෙන්. නමුත් තාම බැංකුවට ඒ චක්‍රලේඛන ඇවිල්ලා නැහැ ඒ මුදල් නිදහස් කරගන්න. ඒ වගේම තමයි පිටරට ඒ වගේ කිහිපයක් තියෙනවා යම් ප්‍රමාදයක් සිදු වෙලා තියෙනවා. ඉතින් ඉතා ඉක්මනින් මුදල් අමාත්‍යාංශය ඒ ගැන අවධානය යොමු කරලා අපිට පුළුවන් නම් ඒ බැංකුවලට ඒ අවශ්‍ය උපදෙස් ටික ලබා දෙන්න. ඒ තුලින් මේ මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඉතා යෝග්‍ය මේ ණය වැඩසටහන තවත් ඉදිරියට ගෙනියන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී සමහර බැංකුවල සමහර නිලධාරීන් ඉන්නවා ඉතා ඍණාත්මක විදිහට මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැති. ඉතින් විශේෂයෙන්ම ඒ බැංකුවල ප්‍රධානීන්ට අපි මේ අවස්ථාවේදී කියනවා ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. මේ රජයේ ප්‍රධානතම වැඩසටහනක් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන. ඒ අවශ්‍ය සහයෝගය ලබා නොදෙන යම් සේවකීන් පිරිසක් ඉන්නවා නම් මේ බැංකුවේ දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කරන ඒ අය කෙරෙහි විනය පියවර ලබා දීලා මේ වැඩසටහන ඉතා ඉක්මනින් ඉදිරියට ගෙනියන්න අත්‍යවශ්‍යයි. ඉතින් අපි මේ කෙටි කාලය තුළදී ඔබ කවුරුත් දන්නවා අපේ ප්‍රධානතම ආර්ථිකයට ප්‍රධානතම බාධාවක් බවට පත් වුණා ඔක්තෝබර් මාසයේ වෙච්ච සිදුවීම. ඒ ඔක්තෝබර් මාසයේ වෙච්ච දේශපාලන කුමන්ත්‍රණයත් එක්ක මේ ආර්ථිකයට මේ රජය ගෙනියච්ච වැඩපිළිවෙලට විශාල හානියක් සිදු වුණා. ඒක නිවැරදි කරගෙන යනකොට ඔබ දන්නවා පාස්කු ඉරිදා ප්‍රහාරය අප්‍රේල් 21 වෙනිදා සිදු වුණා. ඒ ප්‍රහාරයෙන් පස්සේ ආර්ථිකයට ප්‍රධානතම මුදල් ලබා දෙන මාර්ග විශාල වශයෙන් අපිට මේ ප්‍රහාරයත් එක්ක පල්ලෙහාට වැටුණා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය. මේ සංචාරක ව්‍යාපාරය ඉතා අවාසනාවන්ත තත්ත්වයට පත් වෙලා තිබ්බා. නමුත් මේ කෙටි කාලය තුළදී මේ අවස්ථාවේදී මම නැවතත් ස්තුතිවන්ත වෙනවා රජයට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට. මේ ඉතා කෙටි කාලය තුළදී ඒ ත්‍රස්ත ප්‍රහාරයට වග උත්තර කරුවන් ඒ අයව මේ වෙනකොට අත්අඩංගුවට ගන්න, ඒ වගේම ඒ අයව මේ නැවතත් එවැනි ප්‍රහාරයක් ඇති නොවන ආකාරයට අපිට ආරක්ෂාව මේ රටට සලසලා තියෙනවා.
ඉතින් අපි මන්ත්‍රීතුමා බොතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
බොහොම ස්තුතියි. ඒ අනුව යලි අපිට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ රට ඉදිරියට ගෙනියන විශේෂයෙන්ම සංචාරකින්. දැන් මේ වෙනකොට මේ රටට පැමිණෙන සංචාරකීන්ට ඒ ට්‍රැවල් වෝර්නින්ග්ස් ගොඩක් වෙලාවට එයින් නිදහස් කරලා තියෙනවා. ඒකින්ද යලි අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු නැවතත් මේ සංචාරකීන්ගේ පැමිණීම ඉතා ඉක්මනින්ම වැඩි වේ කියලා. ඉතා කෙටි කාලය තුළදී ඔබ දන්නවා බාලි, ඉන්දුනීසියාවේ බාලි දූපතේ මේ වැනිම ප්‍රහාරයක් සිදු වුණා. නමුත් ඒකට වැඩි කාලයක් ගියේ නැහැ. මාස 6ක වගේ කෙටි කාලයක් ඇතුළතදී නැවත ඒක වෙනස් කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. ඒ වගේ ඊටත් වඩා ඉක්මනින් අපේ සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට ගෙනිය ගිහිල්ලා නැවත මේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගන්න හැකි වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉතා දුෂ්කර අමාරු කාලවකවානුවක් තමයි මංගල සමරවීර අමාත්‍යතුමාට මුහුණ දෙන්න, මුදල් අමාත්‍යාංශයට මුහුණ දෙන්න සිදු වුණේ. මේ ඉතා දුෂ්කර අවස්ථාවේදී ඒ සියලුම බාධා වලට මුහුණ දෙමින් ඒ අවශ්‍ය සංවර්ධන එක පැත්තකින් ලබා දෙනකොට ඒ අවශ්‍ය සහනාධාර තවත් පැත්තකින් ලබා දෙන්න කටයුතු කිරීම මං හිතන්නේ ඉතා වැදගත් වෙනවා. ඒකට ප්‍රශංසා කළ යුතුයි. මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ මුදල් අමාත්‍යතුමාට, ඒ වගේම අමාත්‍යංශ නිලධාරීන්ට, විශේෂයෙන්ම අමාත්‍යංශ ලේකම් සමරතුංග මහතා ඇතුළු එම කණ්ඩායමටම යලි මේ රටේ ආර්ථිකයේ ගොඩනගාගෙන ඉදිරියට මේ රටේ ජනතාවට මේ ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්න ඒ අවශ්‍ය ශක්තිය ඔබතුමන්ලාට උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොමත් ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි. ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා
මුලස්සනේ ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම රක්ෂණ ආවරණය පිළිබඳව සහ අද්දවිය පිළිබඳව සංශෝධිත පනත්තිටුම් පතක් සභාවට ගන්න අවස්ථාවේදී මටත් කෙටියෙන් ඔය අස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම අපි දැක්කා මාධ්‍ය තුලින් පහුගිය සතියේ පුරා එක පැත්තකින් සෞඛ්‍ය අමාත්‍යතුමා, එක පැත්තකින් මුදල් අමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා කියනවා වෙනත් රටවලින් සිගරට් මේ රටට ගෙන්වලා ඒ බදු මුදල් රජයේ ආදායමට එකතු කරගමු කියලා. සෞඛ්‍ය අමාත්‍යතුමා, ඒ වගේම ජනාධිපතිතුමා දීර්ඝ කාලයක් තිස්සේ දුම්වැටි මර්ධනය කිරීම සඳහා දැවන්ත කාර්යභාරයක් මේ රට තුළ සිද්ධ කරා දන්නවා. මං හිතන්නේ මේ අපි මේ පිහිටවපු රජයේ තුළ කිසිම එකඟතාවයක් නැතුව ජනාධිපතිතුමා එක පැත්තක, අගමැතිවරයා තව පැත්තක, මුදල් ඇමැතිතුමා තව පැත්තක, සෞඛ්‍ය ඇමැතිතුමා තව පැත්තක, අජිත් බී පෙරේරා ඇමැතිතුමා තව පැත්තක, මේගොල්ලන්ගේ ප්‍රකාශ ගත්තහම ඉතා පරස්පරයි. ජනතාව මහා කුතුහලෙන් බලාගෙන ඉන්නේ. ජනතාව ඉල්ලන්නේ මේ මොනවත් නෙමෙයි, සහනාධාර මොනවත් නෙමෙයි ජනතාව ඉල්ලන්නේ. ජනතාව ඉල්ලන්නේ මේ රටේ නායකයෙක් පත් කරගන්න, ආණ්ඩුවක් පත් කරගන්න. ජනතාව ඉල්ලන්නේ ඡන්දයක්. ජනාධිපතිතුම මෙතන නොහිටියත් එතුමට සහයෝගය දීපු කෙනෙක් හැටියට එතුමා බලයට ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් මහා දැඩි පීඩනයක් මැද්දේ වැඩ කරපු කෙනෙක් හැටියට මටත් යම්කිසි වචනයක් කතා කිරීමේ ඒ හර්ධ සාක්ෂිය මට තියෙනවා. ජනාධිපතිතුමා කියන ඔබ හර්ධ සාක්ෂියට එකඟව වැඩ කරන කෙනෙක් කියලා. එහෙමනම් තියෙන්නේ මේ පළාත් සභා මැතිවරණේ පවත්වන්න පුළුවන් හෙට. පළාත් සභා මැතිවරණ ගේන්න පුළුවන්. දැන් මොකක්ද ආයේ පාර්ලිමේන්තු මැතිවරණ ජනමතයක් ගෙනල්ලා මේ රටේ මුදල් විනාශ කරලා ආපහු මේ රට ආරාජික තත්ත්වයට ගෙනියන්න යන්නේ? මේ ජනතාවගේ මතේ මොනවත් නෙවෙයි. අද තමුන්නාන්සලා ගංවලට ගිහිල්ලා බලන්න ඕන. ගංවල යන්න බෑ. මම මේ සභාවේ වගකීම කියනවා කර සභාපතිතුමනි, මැතිවරණයක් තිබ්බොත් එදා 1977 කොහොමද හොදගෙන ගියේ? ඒ විදිහට තමයි එක්සත් ජාතික පක්ෂයට යන්න සිද්ධ වෙන්නේ මේ දින මැතිවරණයේදී. මොකද ජනාධිපතිතුමනි, තමුන්නාන්සේ හර්ධ සාක්ෂියට එකඟව වැඩ කරනවා නම් කැලයුත්තේ තමුන්නාන්සේ මේ රටේ මහජන මතයට පිටුපාන ජනාධිපතිවරයෙක් හැටියට පහුගිය පළාත් පාලම මැතිවරණයේ තමුන්නාන්සේට ජනතාව ඡන්දේ විරුද්ධ දියලා තමුන්නාන්සේ ගොඩට දාලා ඉවරයි. මේ රටේ පාලක පක්ෂය, ආණ්ඩු පක්ෂයේ අගමැතිවරයා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මහානායක හාමුදුරුවෝ කියනවා මේ රටට ආදරේ නැති, මේ රටේ ජනතාව ගැන අබමල් රේණුවක හිතන්නේ නැති නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. ඒ නිසා අපි ආයෙ කතා කළ යුතු දෙයක් නැහැ එතුමා ගැන. ඒ නිසා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ වංචාකාරී ලෙස ජනතාවගේ මතය වෙනතකට නොහරවා ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති මැතිවරණේ කවද්ද තියන්නේ කියලා. ජනාධිපතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ වැල් වටාරම් අවශ්‍ය වෙන්නේ නැත් තමුන්නාංශයට ජනමතයේ තමුන්නාංශ අතරින් ගිලිහිලා. තමුන්නාංශයක පටන් ගත්තේ ජනමතයට විරුද්ධව තමුන්නාංශයේ ඒ ක්‍රියාකලාපේ පටන් ගත්තේ. අපිට මතකයි මේ පාර්ලිමේන්තු පත් වෙලා තමුන්නාංශයේ පරාජිත මන්ත්‍රීවරු ආපහු ජාතික ලැයිස්තුවේ ලැයිස්තුව තියද්දී වෙන මන්ත්‍රීවරු තොගයක් මෙතෙන්ට ගෙනල්ලා එතනින් තමුන්නාංශගේ ඒ පරාජයේ ලියුම තමුන්නාංශෙම අත්සන් කරගත්තා.
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩියක් තිබුණා ඔබතුමාට.
හොඳයි සභාපතිතුමනි. ඒක නිසා මොන මතිබතාන්තර ගෙනාවත් දැන් සරත් පොන්සේකා මැතිතුමා කියනවා ආපහු හැරිලා බලපුවහම මේ අවුරුදු හතරහමාට සතුරු වෙන්න පුළුවන් දෙයක් ආණ්ඩුව කරේ නැහැ කියලා. අගමැතිතුමා එතුමා කැබිනට් ඇමතිවරයෙක් හැටියට නිර්දේශ කරලා ඉන්න සරත් පොන්සේකා මැතිතුමා කියන්නේ, අපි නෙවෙයි කියන්නේ, අජිත් දේ පෙරේරා ඇමතිතුමා ඉස්සරහින් ඉන්නවා. නමුත් ඒවට සම්භාවයෙන්ද තමුන්නාංශගේ තමුන්නාංශේ කියනවා මට මහලු වයසේ බැරිය වෙන ගායන පෙරසේ නිසා අගමැතිතුමා අවුරුදු 25ක් මේ රට එක්සත් ජාතික පක්ෂයට නායකත්ව දෙලා තමුන්නාංශය අයින් වෙන්න අපිට අලුත් නායකයෙක් හොයාගන්න නිර්භීතයතුමා කියනවා. අපි ඔක කලින් දැක්කා. ඒක නිසා තමයි එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා මේ පැත්තට ගිහිලාද හදවතින් සතුටු වෙනවා. අපි එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කඳවුරට ආපු
එක පිළිබඳව. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාලය අවසන්යි.
එතුමා යමක් මේ රටට මට තප්පරයක් දෙන්න. එතුමා මේ රටට යමක් කරලා තියෙන. ඒ වගේම අවසාන වශයෙන් තමුන්නාන්සේලා තමුන්නාන්සේ සභාපතිවරයා හිටිය උතන හිටියත් ජනතා විමුක්ති පෙරමුණ ගැනලා තිනවා ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්. අප්‍රසාදීය පළකිරීමේ යෝජනාවක්. අපි මොන පැත්තේ හිටියත් තමුන්නාන්සේලාත් එක්ක හිටගෙන අපි අත උස්සනවා ආණ්ඩුවට කවුද එරෙහි වෙන්නේ? අපි එතන එකතු වෙලා මහා ජනතාවත් එක්ක ඒ වැඩේට තමුන්නාන්සලත් එක්ක එකතු වෙනවා කියන පණිවිඩ දෙමින් නිහඬ වෙනයි ස්තුති.
බුතුමාට ස්තුති ගරු සභානායකතුමා.
ගරු මූලාසනරුද මන්ත්‍රීතුමනි, අද උදේ යම්කිසි පැටලවිල්ලක් සිද්ධ වුණාර අතිරේක ප්‍රතිපාදන ඉල්ලීම සම්බන්ධව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා. අද දින උදේ අතිරේක ප්‍රතිපාදන ඉල්ලීම ඉල්ලාස් කරගත්තා. පසුව විපරම් කිරීමේදී අදාළ නිවසේ පදිංචිව සිටියේ එවකට රාජ්‍ය ව්‍යවසාය ඇමති කබීර් රෂීම් ඇතුමා. මම නෙවෙයි කබීර් රෂීම් ඇතුමා. 2017 වර්ෂයේ ආරම්භ කරන ලද අලුත් වැඩියා කිරීම අවසන් වී ඇත්තේ 2018. ඒ වන විට ඇස්තමේන්තු මුදල මිලියන 76.778 ලෙස වැඩි වී තිබුණා. මේ ඉල්ලීමට රාජ්‍ය ව්‍යවසාය හිටපු ඇමති කබීර් හෂීම් මහතාගේ කාලයට අදාළ වේ. ඒ අනුව මෙම අතිරේක ප්‍රතිපාදනයේද ඇතුළත් සියලු අතිරේක ප්‍රතිපාදන ඇතුළත් ඉල්ලීම මම මේ සමග ඉදිරිපත් කරමි. මම ඉල්ලාස් කර ගන්නවා.
ගරු චන්දිම විරක්කොඩි මහත්තයා,
ගරු මුලාසලාට මන්ත්‍රීතුමනි, ගරු සභානායකතුමා කිව්වා උදේ ඉල්ලාස් කරගත්ත යෝජනාව ඉල්ලාස් කර ගැනීම නැවත ඉල්ලාස් කරගත්තයි කියලා. නැවත ඉදිරිපත් කරනවා කියලා නේ ඔබතුමා කිව්වේ?
මම ඒක නැවත ඉදිරිපත් කරනවා. මම උදේ ඉල්ලාස් කරත් මම ඉල්ලාස් කරගත්තේ මොකද මගේ අමාත්‍යාංශයේ නවතිබ්බදී සා නමුත් හොල බලනකොට රාජ්‍ය වීසා හිටපු ඇමති කබීර් රෂීම් මැතිතුමාගේ කාලයට අදාළ ඇස්ටිමේටුවක්. ඉතින් ඒ අනුව මම ඒක ඉදිරිපත් කරනවා. ඒ ඉල්ලීම ඇතුළු අනිකුත් අතිරේක ඉල්ලීම් මම ඉදිරිපත් කරනවා.
මම ගරු චන්දිම ඉරක්කොඩි මහත්තයා, මමත් මේට සම්බන්ධ නිසා මට මේ සහභාගී වීමට අපහසුතාවයක් තියෙන මුලාසනේ දරමින් මා කෙසේ වුවත් ලේකම් මණ්ඩලයේ ඉල්ලා සිටින මේ කරුණ ගරු කථානායකතුමාගේ අවධානයට යොමු කරන්න කියලා ගරු සභානායකතුමා ඉදිරිපත් කරන මේ කරුණ. නැ අපිට විවාදයකට යන්න තරම් කාලය මදි. ගරු චන්දිම මන්ත්‍රීතුමා,
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ සම්මත. අවශ්‍ය වෙලාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සිටියේදී ඉල්ලාස් කරගන්නත්. පාර්ලිමේන්තුව අවසන් වෙච්ච මොහොතක අනපේක්ෂිතව නැවත සංශෝධිත යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව තියෙනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව කථානායකතුමා දැනුවත් කළා. මේ යෝජනාව නැවත පක්ෂනායක රැස්වීමට යොමු කරලා ඉන් අනතුරුව එකඟත්වය මත ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලස්කිනවා.
දරු සභානායකතුමා,
ඌරණ නිගමනයක් තියෙනවා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියලා. තාම පාර්ලිමේන්තුව අවසන් නැහැ. එම නිසා උදේ යමක් කිව්ව හැන්දෑවේ යමක් කිව්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැති වෙලා කියන එක තර්කය පිළිගන්න බෑ. දැන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා. ඒ අනුව උදේ පටලැවිල්ල සිද්ධ වුණා. මොකද the narrative of the requester wrong. ඉතින් ඒක අපි නිවැරදි කළද දැන් අපි ඒක ඉදිරිපත් කරන එක පාර්ලිමේන්තුව දැන් පවත්වාගෙන යනවා.
මම මූලාසන වශයෙන් නියෝග කරනවා මේ කරුණ ලේකම් මණ්ඩලයට ගරු කථානායකතුමාගේ අවධානයට යොමු කරලා එතුමාගේ තීරණේ මේ පිළිබඳව ගන්න කියලා.
අපි
ඉදිරියට යමු. ගරු ඉෂාක් රහමාන් මහත්තයා,
සභාපතිතුමනි, අද දවසේදී මුදල් අමාත්‍යාංශයේ අංශී වචනයක් කතා කරන වෙච්චිගෙන මම සතුටු වෙනවා. ඒක හේතුව තමයි මේ රටේ ගම්පරලි වැඩවලින් මට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ කරන මිලියන 300ක් දරන්න ලබා දීලා තිනවා. ඒ අතරදී විශේෂම පල්ලි, එවාගම, පන්සල්, කෝයිල්, හින්දු චේච් මම සතුටෙන් ප්‍රකාශ කරනවා. පන්සල් 300කට වැඩි ආධාරයක් පන්සල් වලට මම ලබා දීලා තිනවා. ඒ වගේ පල්ලි වල අනිත් සියලුම ආගම ස්ථානවල අනුරාධපුර තියෙන සියලුම ආගම ස්ථානවලට මගින් අරහා මේ මුදල් අමාත්‍යංශය හරහා දීපු ගම්පරලි මුදල් වලින් මට ලබා දෙන්න ලොකු සතුටක් ලැබුණා. හයියක් හැටි වුණා. ඒ වගේම තවත් මිලියන 100ක් අපිට ලබා දෙන්න එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඒකට මුදල් අමාත්‍යතුමාටත් රාජ්‍ය අමාත්‍යතුමාටත් මගේ ස්තුතිය වන්දනවා. කියවන අතරදී අපේ මුදල් අමාත්‍යතුමාත් අග්‍ර අමාත්‍යතුමාත් මේ ආණ්ඩුවේ ඉන්න මෙති ඇමති ගොල්ලොත් හිතනවා මේ රටේ සංවර්ධන කරලා ඉදිරියට යන්න ඕනේ කියලා. මම එබයි කණගාටුවෙන් ප්‍රකාශ කරනවා මේ ලංකාව වාග රටේ අපේ සභාපතිතුමනි කවදාවත් සංවර්ධන වෙන්නේ නැහැ. මම ඉගෙන ගන්නකොට සංවර්ධන වෙන රටක් කියලා ඉගෙන ගත්තේ මගේ දරුවාත් අද සංවර්ධන වෙන රටක් කියලා ඉගෙන ගන්නවා. මේ ජාතිවාදී මේ රටේ ඉන්නකම් කවදාවත් මේ ලංකාව දියුණු කරන්න බෑ. නෙල්සන් මණ්ඩෙලා මහත්මයා අවුරුදු 27ක් ඉරේ හිටියා. එතුමා එළියට ආවා. ඒ රටේ හිටපු සුද්ධු ඒ රටේ පහර අරින්න තිබ්බා. එතුමා කරපු ප්‍රකාශ තමයි එළියට ඇවිල්ලා මටත් මගේ රටටත් මට මගේ පළහ මහ පොළවටත් යන යුතුකම් නම් සුද්ධුන්ට එයාට සාමය දෙන්න ඕනේ කියලා. එහෙම නායකෙක් අපේ රට නැතු එක තමයි බලන්න අපේ රට වෙලා තියෙන දේවල්. ඒ වගේම ලීක්වාන්තුමා අග්‍රාමාත්‍ය වෙන්න ඡන්ද ඉල්ලනකොට කිව්වේ ලංකාව වාගේ සිංගප්පූරුවක් හදනවා කිව්වා. එතුමා හදලා ඉවරයි. ඒ වගේ මහදීර් මොහමද් මොනාද කිව්වේ මලේෂියා හදලා ඉවරයි. අපි එහෙම එක්කනම පාර්ලිමේන්තු වෙන්න 225 තනත් එක්ක අපේ ජනාධිපතිතුමා 226 දෙනෙක් අපේ අපි හැම එක්කනම ලැජ්ජා වෙන්න ඕනයි. පහුගිය දවස්වල වෙච්ච ප්‍රහාරයේ දේශපාල වාසිය කරන් දිගටම අර යන එක අපි ලැජ්ජා වෙන්න ඕනයිද හිතන්න ඕනයි. මේ ප්‍රශ්න මුළු රටටම වෙච්ච ප්‍රශ්නයි. අපි මුළු රටම එකට එකතු වෙලා එක සතියක් දෙක ඉදිරියේදී යන්න පෙර අපේ ජනාධිපතිතුමා ආරක්ෂා ඇමතිතුමා ඒ වගේම රාජ්‍ය ඇමතිතුමා අග්‍ර අමාත්‍යතුමා එකතු වෙලා සම්පූර්ණම එක නැති කරුවා. නමුත් නැවත වාරයක් හැමදාම පාර්ලිමේන්තුවේ උදේ ඉඳලා අවසන් වෙනකන් කතා කරන ආණ්ඩු පක්ෂයි විපක්ෂයි හැම එකනම කතා කරන කරු සභාපතිතුමනි ජාතිවාදී ආගම්වාදී අන්දවාදී මේ නෙල්සන් මණ්ඩෙලා වාගේ ලීක්වාන්ලා වාගේ මහදීර් මොහමද්ලා වාගේ නායකයෝ ඉදියා ඒ දියා බලමු ඒ රට දියා බලමු. අපි ලැජ්ජා වෙන්න ඕනයි. මමත් ලැජ්ජා වෙනවා. පැහැදිලිම මේ රටේ ඉන්න කෝටි දෙකහමාර ජනතාව අපි 225 තනයි 226 දෙනා බිල්ලට දීලා තමන් ප්‍රයෝජන වෙන්න නැවත වතාවක් බලයට එන්න මමත් ඒ අතරදී එක්කෙනා තමයි ලබනසර පාර්ලිමේන්තුවට එන්න ඕන කියලා ජාතිවාදී වපුරනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
ගරු සභාපතිතුමනි මේක රුංගන් දෙන්න ලබනසරේ මමත් පාර්ලිමේන්තුවට එන්න ඕනයි මගේ අනිත් මන්ත්‍රීගොල්ලොත් පාර්ලිමේන්තුවට එන්න ඕනයි කියන ප්‍රකාශ මොනවද? ජාතිවාදී අවසල තමයි ඊළඟ මෙතිවරණේ දිනන්න බලන්නේ. අපි වැඩ කරමු, රට හදමු. ලීග්වන්ලා වාගේ රටේ ඉන්න මන්ත්‍රීවරු එමෙතිවරු වාගේ රටේ දියුණු කරමු. ඒ වගේම මලේෂියා මහදීර් මොහමද්ලාත් එක්ක ඒ රටේ ඉන්න මෙතිමෙතිගොල්ලෝ වාගේ රටේ හදමු. ඒ වගේම නෙල්සන් මණ්ඩෙලාත් එක්ක ඒ රටේ හිටපු එමෙතිගොල්ලෝ ඒ රට හදපු වාගේ අපි හිතන්නේ දෙයි. අපි දියා රටේ හිටපු කෝටි දෙකහමාර ජනතාවම තේරුම් අරන් ඉවරයි. මේ ඉන්න 226 දෙනාම ජාතිවාදී ආගම්වාදී අන්දවාදී පටු අරමුණෙන් ඉඳලා අපේ ජනතාව බිල්ලට දීලා අපේ දරුවන්ම බිල්ලට දීලා නැවත වරාවක් බලයට එන්න ඕනේ කියලා
ඔබතුමාගේ කතාව අවසන් කරන කරු
බලයට එන්න ඕනේ කියලා තමයි මේ දේවල් කරන්නේ කියලා. ඒ නිසා සභාපතිතුමනි ඔබතුමාට ස්තුතියි මට කාලය වෙලාව දීපු නිසා.
ස්තුතියි. ඕඩර් ප්ලීස්. අද දින ന്യാයපත්‍රයේ විෂයාංක 1 අනුමත කිරීමට සභාව එකඟද?
අයි.
විෂයාංක 2 අනුමත කිරීමට සභාව එකඟද? විෂයාංක 3?
අයි.
විෂයාංක 4?
අයි.